Kette.
प्रकृतिप जन्मभूमि
आयुवन नवसीलंते ओक्लनूर එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම ඔබත් අපත් ගුවනින් හමුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනයි මේ. දැනුම සහ රසවින්දනය බෙදා ගනිමින් සුපුරුදු පරිදි අප සමග හෝරාවක් ගත කිරීමට අපෙන් ඔබට ඇරයුම්. FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ සහ www.planetaudio.org/janmabhoomi විපඩවිය ඔස්සේ ඔබට මේ වැඩසටහනට සවන් දීමට පුළුවන්.
ආයිබෝවන් හිතවතුනි, අද ක්‍රිස්තු වර්ෂ 2021 සැප්තැම්බර් මාස 22 බදාදා, ශ්‍රී බුද්ධ වර්ෂයෙන් නම් 2564 වැන්නේ බිනර මාස අවදියවක නම් තිතියලත් බුදදා. අද මාසයේ 4 බදාදාවේදී සැඳෑ අඳුර සමගින් ඔබේ නිවහනට ගොඩවදින අපි උපාලි සහ චන්ද්‍රා.
ලතා මංගිෂ්කාර් කිව්වම නොදන්න කෙනෙක් ඉන්දියාවේ හෝ ලංකාවේ නොව සමහර විට ලෝකෙමත් නැතුව ඇති. ඒ නිසා භාරතයේ අද්විතීය ගීත කෝකිලාව ගැන මගේ හැඳින්වීම කොහොමත්ම වුණා නෑ. පසුකී ජූලි 25 ඇගේ ට්විටර් ගිණුමේ මෙන්න මෙහෙම සටහනක් තිබුණා. අද මගේ ට්විටර් පවුලේ ශ්‍රී ලංකා සහෝදරයෙකු වන තිලකරත්න මහත්මයා සිංහල ගීතයක් ෂෙයා කරලා තිබුණා. ඒ ගීතය ඔබ සමග ෂෙයා කරන්න මම කැමති. ලතා මංගිෂ්කාර් ඔන්න ඔහොම සඳහන් කරලා ඒ කියන ගීතයේ YouTube ලින්ක් එක ඊට යටින් දී තිබුණා. අපිත් අහලා බලමු මොකක්ද මේ ලතා මංගිෂ්කාර් විශේෂයෙන් සඳහන් කරන ගීතය කියා. ඉංග්‍රීසියේ නයිටින්ගේල් නමින් විරුදාවලියලත් ලතා මංගේෂ්කර් 1974දී ගිනස් වාර්තාවක් තැබුවා. ඒ වන විට ඉන්දියානු භාෂා 20කින් ඇය ගීත 25000ක් ගායනා කර තිබුණු බවට, අද වන විට භාෂා 36කින් ගීත 50000කට අධික ප්‍රමාණයක් ඇය ගායනා කර ඇති බව වාර්තා වෙනවා. ලතා මංගේෂ්කර් ගායනා කළ එකම සිංහල ගීතයේ වූ මා ප්‍රියාදර ජයභූමි ගීතයේ උපත ගැන ලස්සන කතාවක් පැරණි සිංහල ගී රසිකාවුල නම් Facebook group එකේ සටහන් කර තිබුණා. මේ එයින් උපුටාගත් අපූරු කොටසක්.
1954 වසරේදී සැඩසුලන් නමින් වූ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට අදහස් කරගෙන සිටි ටී සෝමසේකරන් නම් චිත්‍රපට නිෂ්පාදකයා තම චිත්‍රපටය ජනප්‍රිය කරගැනීමේ උපායක් ලෙස එවකටත් ලෝක ප්‍රකටව සිටි ගායිකා ලතා මංගේෂ්කර් ලවා සිංහල ගීයක් ගායනා කරවා ගැනීමට කල්පනා කළා. ඒ කාලේ සිංහල චිත්‍රපට හැදුවේ ද්‍රවිඩ නිෂ්පාදකවරු, ගීත ගායනා කළෙත් ද්‍රවිඩ ගායක ගායිකාවෝ, සංගීත අධ්‍යක්ෂණය කළෙත් දකුණු ඉන්දියාවේ සංගීත ශිල්පීන්. සෝමසේකරන් කල්පනා කළා බැරි වෙලාවත් ලතා මංගේෂ්කර් තමන්ගේ ගීතය ගායනා කිරීම ප්‍රතික්ෂේප කළොත් මොකද්ද කරන්න කියලා. ඒ නිසා ඔහු උපායක් වශයෙන් ලතා මංගේෂ්කර් මුණ ගැසීමට ගියේ ඉතා මිල අධික සුවඳ විලවුන් බෝතලයකුත් අරගෙනයි. කොහොම වුණත් ලතා මේ ගීය ගයන්න එකඟ වුණා. ඒ සඳහා ලොකු මුදලක් ගෙවන්න සෝමසේකරන් පොරොන්දු වුණා. ඔබ ඉහතින් සවන් දුන් ඒ ගීතයේ තනුව නිර්මාණය කළේ කවුද කියා ඔබ දන්නවද? ඒ තමයි අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතා. ඔහුත් සමග එකතු වී ලතා මංගේෂ්කර් ගීතය පුහුණු වුණා. සිංහල ගීතයේ දෙවැනි කොටසට සහාය ගායකයෙකු තෝරා ගැනීමට අවශ්‍ය වූ විට සෝමසේකරන් මහතා ලතාටම බාර දුන්නා ඒ වැඩේත් කරන්න කියා. ඇය තෝරාගත්තේ කවුද කියලා ඔබ දන්නවා? ඒ මොහිදීන් බෙග්. ගීතේ පටිගත කළේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ. ඒ කාලේ ලංකාවේ පහසුකම් තිබුණෙත් නැහැ. ලතා මංගේෂ්කර් ගායනා කළ ඒ ගීතයේ ගායනය ඉතා අපහසු බව ඔබට පෙනෙන්න ඇති. ගීය සාර්ථකව පටිගත කිරීමෙන් පසු සෝමසේකරන් තමන් පොරොන්දු මුදල ලතා මංගේෂ්කර්ට ගෙව්වා. ඉන් පසුව සිදුවුණේ කවුරුත් නොසිතූ දෙයක්. තමන්ගේ ගාස්තු මුදලත් රැගෙන ලතා කෙලින්ම ගියේ ආනන්ද සමරකෝන් වෙතටයි. සමරකෝන් මහතාට නමස්කාර කළ ලතා මංගේෂ්කර් ඇය ලැබූ මුළු මුදලම ඔහුට පිරිනැමුවා. සමරකෝන් මහතා ඒ ප්‍රතික්ෂේප කළා. නමුත් ලතා කිව්වා, මෙවැනි සංකීර්ණ තනුවක් මට නිර්මාණය කර දී සිංහල භාෂාවෙන් ගයන්නට පුහුණු කර වූ ඔබතුමා මගේ ගුරුවරයෙක්. ඒ නිසා මේක මගෙන් ගුරුපඬුරක් හැටියට බාරගන්න. එහෙම කියපු ලතා මංගේෂ්කර් චිත්‍රාගාරයෙන් පිට වී ගියා.
අන්න එහෙමයි ಭಾರತයේ ගීත කෝකිලාව අපේ සංගීතඥයා ආනන්ද සමරකෝන් චූරින්ට කෘතඥතාව පළ කළේ. මෙවැනි තවත් පුවතක් සති කිහිපයකට පෙර අපෙන් වෙන් වූ ජිප්සිස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ගැනත් පළ වුණා. ඒ මෙන්න මේ ගීතය සම්බන්ධයෙන්. ලොරෙන්සෝද අල්මේදා.
අතින් කටින් රටවටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින් ලයිට් කරන් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා රෝල් කරලා නෝනා මට අද වනනවා මම
ඉඳගෙන බෑ බෑ කියනවා අනේ එයා ඉඳන් කම් කම් කියනවා අපි ඔක්කොම නෝ නෝ කියනවා ලොරෙන්සෝ ද අල්මේදා කොළොම් තොටට යහපත් නාවිකයා දි කටේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින් රටවටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින් ලයිට් කරන් තම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
ලොරෙන්සෝ ද අල්මේදා ගීතය සුනිල් ෆෙරේරාට ප්‍රබන්ධය කර දුන්නේ අද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙකු වන W. ජයසිරි. ජිප්සිස් නායකයා මේ ගීතය වේදිකාවල ගායනා කර ඒ වගේම CD තැටිවලට එකතු කර ආදායම් ලබන්නට පටන් ගත්තා. ඉන්පසු ඔහු තම ගීතය නිර්මාතෘ ජයසිරිට අවුරුදු පතා රුපියල් 25,000 බැගින් මුදල් තැග්ගක් පිරිනැමුවා. එහෙම කළේ හැම අරුද්දකම සුනිල් පෙරේරාගේ උපන් දිනේ යෙදෙන දවසටයි. ඔහු කොවිඩ් වෙලදී අසනීපව සිටියේදී පවා මේ ගෙවීම අතපසු කළේ නැහැ. ඒ ගැන W. ජයසිරි තෙවූ සටහනක් මේ.
මට සුනිල් පෙරේරාගෙන් පණිවිඩයක් ආවා ටෙලිෆෝන් කෝල් එක 2003. ඒක කිව්වා මේ මචං කියලා තමයි කතා කරන්නේ. ඔය මචං මේ සල්ලි වගේක් තියෙන උඹට මගේ කාන්තෝරුවේ ඇති චෙක් එක ඇවිල්ලා අරගෙන ඵලයන් කියලා. මම මොකටද කියලා. උතර කිව්වා ඒ සොමිරත්නායක මට විකුණල ගියපු ගීතේ උඹ ලියපු ගීතේ ලොරෙන්සෝ ද අල්මේදා මම මගේ CD එකකට දැම්මා. CD දෙකකට දැම්මා. ඒ වෙනුවෙන් තියෙන රොයල්ටි එකක් තියෙන උඹට රුපියල් 7000ක් CD දෙක වෙනුවෙන්. ඉතින් 2003 කාලේ රුපියල් 7000ක් කියන්නේ ලොකු ගාණක්. මම ඉතින් වහාම ගිහිල්ලා ඒ චෙක් එක අරගෙන ආවා. 2016 එක දවසක සැප්තැම්බර් මාසේ මට කෝල් එකක් දීලා කිව්වා මචං මම මේ ගීතය දැන් හැමගේ ගොඩක් ෂෝස් වල කියනවා මේක හරිම ජනප්‍රියයි මේ ගීතය. ඉතින් මම තාම මේ ගීතෙන් හම්බ කරන් කනවනේ උඹටත් මේකේ අයිතියක් තියෙනවා. ඒ නිසා ඇවිල්ලා මේ මගේ උපන්දිනේ දවසේ වරෙන් ඇවිල්ලා මේ පොඩ්ඩක් මාව මුණ ගැහියන් කියලා. ඉතින් ඒ 2016 සැප්තැම්බර් 14 වෙනිදා මං ගිහිල්ලා සුනිල් මුණ ගැහුණාම සුනිල් මට රොයල්ටි එකක් දුන්නා. රුපියල් 25,000 මුදලක් දීලා කිව්වා මේ කාලෝ විජිසිරි කොහෙද ඉන්නේ. මම කිව්වා කාලෝ විජිසිරි නම් මේ වෙලාවේ මැරිලා එයාගේ වයිෆ් ඉන්නේ ගාල්ලේ. මට කිව්වා ඒ වයිෆ්ගේ ඇඩ්‍රස් එකත් ඔයාලට ගෙනල්ලා දෙන්න කියලා. කුමාරී වයිෆ්ගේ ඇඩ්‍රස් එකත් ඔයාලට ගෙනාවා. ඊට පස්සේ කාලෝ විජිසිරිගේ වයිෆ්ටත් කතුරු භාගයේ හැටියට රුපියල් 25,000ක් සුනිල් ගැව්වා තැපල් කරා. ඉතින් එදා ඉඳලා අවුරුදු පතා හැමදාම සුනිල්ගේ උපන්දිනයට මට එන්න කියනවා. මාත් පොඩි තෑග්ගක් කරන් සුනිල් හම්බෙන්න යනවා කියලා මගේ කතුරු භාගෙ තරම් මං එනවා.
මෙවැනි කළගුණ දැක්වීමේ අවස්ථා අපට වැඩිපුර අහන්න ලැබෙන්නේ නම් නෑ. ඒ වෙනුවට සංගීත ලෝකයේ කුළල්කා ගැනීම් බෙලි කැපීම් ගැන සමහර විට අපට නොයෙකුත් ආරංචි ලැබෙනවා. ඉස්සර කාලේ ලංකා ගුවන් විදුලියේ තැටි කඩාවේ තිබී කටුවලින් ඉදිගසා විකෘති කරන ලද ගී තැටි සමූහයක් හමු වුණා. ආරංචියේ පැතිර ගී සමහර ගායකයින් තමන් නොරුස්සන වෙනත් ගායකයින්ගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා තැටික වඩාවේ සේවකයින් සමග එකතු වී කරන ලද කඩාකප්පල්කාරී වැඩක් බවටයි. ඔබ මේ සමන්දිමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ්බඩවිය ඔස්සේ මීට සවන්දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ්බඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. මෙම ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ්බඩවියෙත් Facebook පිටුවෙත් සඳහන් කර ඇති. නැවතත් කියන්නම් අපේ වෙබ්බඩවි ලිපිනේ www.uslaauckland.net.nz. අපේ Facebook පිටුව uslaauckland.nz. සිංහල භාෂා පන්ති එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම මසකම පළමුවන සහ තුන්වන සෙනසුරාදා දිනවල පස්වරු දෙකේ සිට හතර දක්වා මවුන්ට් එල්බර්ට් සීනියර් සිටිසන් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඔබේ දරුවා අදම ඇතුළත් කරන්න. මේ පාඩම් මාලාව හැදෑරීමට කිසිසේත් අපහසු ඒවා නොවෙයි. ඔබ දන්නවාද සිංහල ඉගෙනීමට කැමති විදේශීය ශිෂ්‍යයන් පවා අපේ සිංහල භාෂා පන්තියේ ඉගෙනගත් බව. අමතන්න අජන්තා 09 828 1 85 කාන්ති 09 478 6152. එසේ නැත්නම් සංගමයේ නිල ඊමේල් ලිපිණයට දෙනුම් දෙන්න uslaauckland@gmail.com.
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. ඔබට තොරතුරු සැපයීමට අප නිරන්තරයෙන් සූදානම්. ඔබට පුළුවන් www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. මේ වෙබ් අඩවිය හරහා ඔබට සංගමයේ සමාජිකත්වය ලබා ගන්නත් පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවන්ගේ හැකියාවන්, ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ කවි චිත්‍ර ආදිය ඊමේල් මගින් සංගමයේ ලේකම් වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්න. අපේ ඊමේල් ලිපිනය uslaauckland@gmail.com. එසේම facebook.com/uslaauckland.nz මගින් අපේ ෆේස්බුක් පිටුවට පැමිණෙන්නත් ඔබට පුළුවන්. ඔබේ ලයික් එකක්, හැකිතාක් දුරට ෂෙයා කිරීමක් එක්සත් ශ්‍රී ලංකා සංගමයට කරනු ලබන උදව්වක් වනු නිසැකයි. ජන්මභූමි ඔබේම වැඩසටහනක්. අපි කැමති ජන්මභූමියට සවන් දෙන අපේ හිතවතුන්ගෙන් ඉල්ලීමක් කරන්න. ජන්මභූමි වැඩසටහන පිළිබඳව ඔබේ අදහස්, විවේචන, යෝජනා ආදිය අපේ නිල ඊමේල් ලිපිනය වන uslaauckland@gmail.com මගින් අප වෙත එවන්න. ජන්මභූමිය තවදුරටත් ඔබට සමීප කරවීමට ඒ උදව්වක්. හොඳයි, මොහොතකට පෙර අපි කතා කරමින් සිටියේ ආනන්ද සමරගෝන් මහතාට භාරත ගීත කෝකිලාව ලතා මංගෙස්කාර් වෙතින් ලැබුණු ගෞරවයක් පිළිබඳවයි. ලංකාවේ ජාතික ගීය ප්‍රබන්ධ කළ ආනන්ද සමරගෝන් සංගීතවේදියාට ජාතියේ කෘතඥතාවේ කෙසේ පළවන්නට ඇද්දයි ඔබ දන්නවාද? අපි ටිකක් අපේ ජාතික ගීයේ ඉතිහාසය දිහාට හැරිලා බලමු. ආනන්ද සමරගෝන් මහතා භාරතයේ රවීන්ද්‍රනාථ තාගෝර්තුමන් විසින් බිහිකරන ලද විශ්වභාරතී විශ්වවිද්‍යාලයේ ශාන්තිනිකේතනයේ සංගීතය ප්‍රගුණ කළා. ඉන්පසු ලංකාවට පැමිණි සමරගෝන් මහතා 1940 දී නමෝ නමෝ මාතා නමින් ගීයක් නිර්මාණය කළා. ඒ ගීය පළමුවෙන් ඔහු සංගීත ගුරුවරයෙක වශයෙන් සේවය කරමින් සිටි ගාල්ල මහින්ද විද්‍යාලයේදීත්, පසුව කොළඹ මියුසියස් විද්‍යාලයේදීත් ගායනා කෙරුවා. නමෝ නමෝ මාතා ගීය රටපුරා බෙහෙවින් ජනප්‍රිය වුණා. ඔය අතරතුර 1948 දී ලංකාවට නිදහස ලැබීමට පෙර ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා තරගයක් පවත්වනු ලැබුවා. මේ තරගය සංවිධානය කළේ ලංකා ගාන්ධර්ව සභාව නම් ආයතනයකින්. මේ තරගයට නමෝ නමෝ ගීයත් ඉදිරිපත් වුණත් ජයග්‍රහණය කළේ නැහැ. ජයග්‍රාහී ගීතයේ හැටියට පීබී ඉලංගසිංහ සහ ලයනල් ඉදිරිසිංහ යන සංගීතවේදීන් දෙදෙනා ඉදිරිපත් කළ ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා නම් වූ ගීතයක් තේරුණා. නමුත් ඒ සංගීතවේදීන් දෙන්නා තේරීම් මණ්ඩලයේත් සේවය කරපු අය. මේ නිසා ජයග්‍රාහකයා තෝරා ගැනීමේදී දූෂණයක් සිදු වී ඇති බවට චෝදනා එල්ල වුණා. බලාගෙන යනකොට ඒ කාලෙත් එහෙම තමයි නේද? හැබැයි අද වගේ නෙමෙයි, මොනහරි පියවරක් ගන්නවා. කොහොම වුණත් ඒ චෝදනාව නිසා ඔවුන් දෙදෙනාගේ තේරීම ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා ඒ ගීතය 1948 නිදහස් උත්සවයේදී ගායනා වුණේ නැහැ. ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1949 නිදහස් දින උත්සවයේදී නමෝ නමෝ මාතා ගීතය ගායනා වුණා. හැබැයි ජාතික ගීය හැටියට නෙමෙයි, සාමාන්‍ය ජාතිකාභිමානී ගීයක් හැටියට. අන්තිමට 1951 දී පත් කළ කමිටුවකින් නමෝ නමෝ ගීය ජාතික ගීය හැටියට තෝරා ගන්න ලැබුවා. 1951 නොවැම්බර් මාස 22 නමෝ නමෝ මාතා නිල ජාතික ගීය හැටියට නීතියෙන්ම පිළිගත්තා. හැබැයි ඒ ගීතයේ එක පේලියක් මුල් ගීතයට වෙනස්. ආනන්ද සමරගෝන් මහතා සහ ස්වර්ණාද සිල්වා ගායනා කළ මුල් ගීතයයි මේ. බලන්න ඔබට හොයාගන්න පුළුවන්ද කියලා අද ගායනා වන අපේ ජාතික ගීයත් මේ ගීතයත් අතර වෙනස මොකක්ද කියලා. වෙනස අඳුනගත්තද? ගියේ 10 පදයෙන් කියවෙන්නේ නව ජීවන දෙමිනේ නැවත අප අවදි කරන් මාතා කියලයි. නමුත් අද පවතින ජාතික ගීයේ කියවෙන්නේ නව ජීවන දෙමිනේ නිතින අප පොබුදු කරන් මාතා කියලයි. ඇයි මේ වෙනස? 1940 මුල් ගීතේ රචනා කරන අවස්ථාවේදී ලංකාව බ්‍රිතාන්‍යයට යටත්වයි තිබුණේ. ඒ නිසා ජාතිය අවදි කරන්න ඒ ගීයෙන් යෝජනා වුණා. 1948 නිදහස ලැබුවට පස්සේ සිදුවුනේ නිතින අප පුබුදු කරන් මාතා යනුවෙන් ජාතියට අලස වෙන්න නොදී වරින් වර පුබුදු කරන්න කියලා ඉල්ලීමක් කිරීමයි. ඒ අනුව 1952 නිදහස් උත්සවයේදී නමෝ නමෝ මාතා ගීය ජාතික ගීය හැටියට ගායනා වුණා.
1950 වල අගභාගයේදී ආණ්ඩුවට ජාතික ගීය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ජාතික ගීය පටන් ගන්නේ නමෝ කියලානේ. න අකුර නරක ගණයක අකුරක් බවත් ඒ නිසා රටේ ඒ කාලයේ සිදුවන විපත් කීපයකට ජාතික ගීය හේතු වුණ බවත් ආණ්ඩුවේ ප්‍රධානීන් විශ්වාස කළා. 1959 සිදු බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයටත් මේ ජාතික ගීයේ අසුභාකුරු හේතු වන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසය වුණා. අපේ රටේ දේශපාලන ප්‍රධානීන් කවදත් අන්ධවිශ්වාස වලින් පිරී ගිය පිරිසක් බව අමුතුවෙන් කිය යුතු නැහැනේ. එහි ප්‍රතිඵලය වුණේ 1961 පෙබරවාරි මාසයේදී ජාතික ගීයේ ආරම්භක පදයෙන් නමෝ නමෝ ඉවත් කර ඒ වෙනුවට ශ්‍රී ලංකා මාතා ආදේශ කිරීමයි. මෙහි නරක දේ තමයි ජාතික ගීය වෙනස් කිරීමට එහි ප්‍රබන්ධකයාගේ, ඒ කියන්නේ ආනන්ද සමරකෝන් මහතාගේ එකඟත්වය ලබා නොගැනීම. ඔහුගෙන් ඇහුවෙවත් නැහැ. මේ ගැන සමරකෝන් මහතා ඉතාම කනස්සල්ලෙන් කාලය ගත කළා. ජාතික ගීය ඔහුගේ ජීවිතයේ වැදගත්ම දේ හැටියටයි ඔහු කල්පනා කළේ. සමරකෝන් මහතා හැකිතරම් උත්සාහ කළා ජාතික ගීය නැවතත් මුල් පදවල් වලට ගේන්න. නමුත් හැකියුනේ නැහැ. ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතට ඉතා ශෝකජනක ලිපියක් ලිව්වා. මේ ඔහුගේ ලිපියේ කොටසක්.
ජාතික ගීයේ හිස ගසා දමා ඇත. ඒ හේතුවෙන් වෙනසී ගියේ ජාතික ගීය පමණක් නොවේ, ගීතයේ ප්‍රබන්ධකයාගේ ජීවිතයේද ඉන් වෙනසී ගොස් ඇත. මගේ තැවීම හා හදවතේ වේදනාව දරාගත නොහැකිය. අහිංසක සංගීතකරුවෙකුට මෙවැනි ඉරණමක් හිමිවන රටක ජීවත් වීමට වඩා මිය යාම යහපත්ය.
ලිපියේ සඳහන් ලෙසම 1962 අප්‍රේල් මාසයේ 5 අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් නම් වූ ඒ අසහාය සංගීතඥයා දිවි නසා ගත්තා. අන්න ඒ ආකාරයටයි අපි අපේ ජාතික ගීයේ නිර්මාතෘට කෘතගුණ දැක්වේ. ලතා මංගේෂ්කාර දැක්වූ සැලකිල්ලට වඩා ටිකක් වෙනස් නේද? මේ සමරකෝන් ශූරින්ගේ ඉතා ජනප්‍රිය ගීතයක්.
Yeah.
ජාතික ගී ගැන කතා කරපු මේ වෙලාවේ අපි හිතුවා ඒ ගැන තවත් තොරතුරු ටිකක් ඔබ සමග බෙදා ගන්න. අපි කිව්වා ආනන්ද සමරගෝන් සූරීන් සංගීතය ඉගෙන ගත්තේ රවීන්ද්‍රනාත් ටාගෝර්තුමන්ගේ ශාන්ති නිකේතනයේ කියලා. රවීන්ද්‍රනාත් ටාගෝර් පඬිතුමා තමයි රටවල් දෙකකම ජාතික ගීයේ නිර්මාතෘ. ඒ ඉන්දියාවේ ජාතික ගීය සහ බංග්ලාදේශයේ ජාතික ගීය. ඉන්දියානු ජාතික ගීයේ කතාවට අපේ නමෝ නමෝ ගීතයේ කතාව ටිකක් සමානයි. ටාගෝර්තුමා 1911 දී බෙංගාලි භාෂාවෙන් ප්‍රබන්ධ කළ ගීතය පළමුවරට ගායනා කළේ එතුමා පදිංචිව සිටි කල්කටා ප්‍රදේශයේ නොව ආන්ද්‍රා ප්‍රදේශයේ විද්‍යාලයක. හරියට අපේ ගීය මහින්ද විද්‍යාලයේ ගායනා කළා වගේ. ඒ 1912 දී. මේ තියෙන්නේ ඒ මුල් බෙංගාලි ගීයෙන් කොටසක්.
තබ ආහන ප්‍රචාරිත ශුනි තබ උදාරමානී হিন্দু বৌদ্ধ শিখ জৈন পারশিক মুসলমান খ্রিস্টানি
পূরব পশ্চিম আসে তব সিংহাসন পাশে
අද තිබෙන ඉන්දීය ජාතික ගීය 1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවට පසු පළමුවරට ඉන්දීය ජාතික රාජසභාවේදී ගායනා කරනු ලැබුවා. 1950 ජනවාරි 24 වෙනිදා ජනගණ මන නම් වූ ඒ ගීතය ඉන්දියානු ජාතික ගීය හැටියට ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
भाग्य विधाता पंजाब सिंध गुजरात मराठा द्राविड़ उत्कल बंगा विंध्य हिमाचल यमुना गंगा उच्चल जलधि तरंगा तव शुभ नामे जागे तव शुभ आशीष मांगे गाहे तव जय गाथा जन गण मंगल दायक जय हे भारत भाग्य विधाता जय हे
රවීන්ද්‍රනාත් ටාගෝර්තුමන් විසින් 1905 වර්ෂයේදී ප්‍රබන්ධ කරන ලද බෙංගාලි ජාතික ගීයේ තනුව සපයා දුන්නේ ගජන් හර්කාරා නම් ගායකයෙක්. බ්‍රිතාන්‍යයන් විසින් බෙංගාලයේ හින්දු සහ මුස්ලිම් ජාතීන් අනුව නැගෙනහිර බෙංගාලයේ සහ බටහිර බෙංගාලයේ යනුවෙන් 1905 දී දෙකට බෙදුවා. අධිරාජ්‍යවාදීන් විසින් කරන ලද මේ බෙදීමට එරෙහිව ජනතාව එකමුතු කිරීම සඳහා ධෛර්ය දීමක් වශයෙන් අමර සෝනාර් බංග්ලා නම් වූ බංග්ලාදේශ ජාතික ගීය ටාගෝර්තුමන් විසින් රචනා කරන ලද්දේ. ඒ මුල් ගීයෙන් කොටසක් අරගෙනයි අද පවතින බෙංගාලි ජාතික ගීය නිර්මාණය කර තිබෙන්නේ. 1971 වර්ෂයේදී තමයි එය නිල වශයෙන්ම බංග්ලාදේශ ජාතික ගීය වශයෙන් ප්‍රකාශිත වුණේ.
ජාතික ගී ගැන මෙහෙම කියද්දී තවත් ජාතික ගී නිර්මාතෘවරයෙකු ගැන අවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. එයන් කිසිවෙකු නොව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණය කළේ අමරදේවයන් විසින්. ඇතැම් විට ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්. පණ්ඩිත් අමරදේවයන්ට කැලණිය, රුහුණු සහ පේරාදෙණිය යන විශ්වවිද්‍යාල තුනෙන්ම ආචාර්ය උපාධි පිරිනමන ලද බව. ඒ වගේම ෆිලිපීනයේ ඉහළම ජාතික සම්මානය වන රාමෝස් මැග්සේසේ සම්මානය, ඉන්දියාවේ උසස්තම පද්මශ්‍රී සම්මානය සහ ප්‍රංශයේ ඕඩර් ඩි ආර්ට්ස් එට් ඩි ලෙටර්ස් සම්මානය ඊට ඇතුළත්. අමරදේවයන්ගෙන් ලංකාවේ පමණක් නොව ලෝකයේම සංගීත කලා ක්ෂේත්‍රයට සිදු වූ අනුපමේය සේවය අගය කරනවස් එම රටවල් විසින් මේ ගෞරව සම්මානයන් පිරිනමනු ලැබුවා. තම රටේ ජාතික ගීය නිර්මාණය කර දෙන ලෙස මාලදිවයින් රජය අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේ එතුමා සතුව පැවති මේ අත්දැකීම් සහ කුසලතා සම්භාරය නිසායි.
මාලදිවයින් ජාතික ගීයේ පද රචනය කළේ මොහමඩ් ජමීල් දිදි නම් කවියෙක්. ඔහු පසු කලෙක මාලදිවයිනේ අග්‍රනිශ්චකාර තනතුරටත් පත් වුණා. බ්‍රිතාන්‍යයේ මහරජන 1972 මාලදිවයිනේ සංචාරයකට පැමිණීමට නියමිතව සිටියා. ඇගේ පැමිණීමට පෙර මාලදිවයින් රජයට අවශ්‍ය වුණා ජාතික ගීයක් නිර්මාණය කර ගැනීමට. අන්න ඒ අනුවයි ඔවුන් පණ්ඩිත අමරදේවයන්ට ආරාධනා කළේ.
ඔබ කැමති ඇති අමරදේවයන් නිර්මාණය කළ මාලදිවයින් ජාතික ගීය අහන්න.
ජාතික ගී ගැන කතා කරද්දී තවත් අපූරු පුවතක් සිහියට එනවා. අපි හිතනවා නේද ලෝකයේ තියෙන හැම රටකටම ජාතික ගීයක් තියෙනවා කියලා. ලෝකේ රටවල් කීයක් තියෙනවද? රටවල් 195ක් තියෙනවා. එයින් රටවල් ගණනාවක් තියෙනවා නිල ජාතික ගීයක් නැති. සමහර විට ඔබට පුදුම හිතෙයි එක්සත් රාජධානියටත්, ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයටත් නිල ජාතික ගීයක් නැහැ කිව්වහම. නමුත් ඒක ඇත්ත. එක්සත් රාජධානියට නිල ජාතික ගීයක් නැහැ. තිබෙන්නේ කාලයක් තිස්සේ පැවති දැන් සෑම උත්සවයකම පාහේ වාදනය වන ඩිෆැක්ටෝ ගීතයක්. ඒ කියන්නේ නිල වශයෙන් පිළිගැනීමක් නැති නමුත් භාවිතයෙන් රටේ ප්‍රචලිත වූ පිළිගැනීමට ලක් වූ ගීතයක්. ගොඩ් සේව් ද ක්වීන් නම් වූ එම ගීතයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ ගීතේ ප්‍රසිද්ධ ප්‍රකාශනයක් බවට පත් වුණේ 1744 අවුරුද්දේ, අවුරුදු 300කට ආසන්න කාලයකට පෙර. වරින් වර වෙනස්කම් වලට භාජනය වෙමින් පරිණාමය වෙමින් පැවති God Save the Queen ගීතය 2003 අවුරුද්දේ සිට සියලුම උත්සව කාර්යයන් සඳහා එක්සත් රාජධානිය නියෝජනය කිරීමට යොදාගත යුතුයයි තීරණය වුණා. එහෙම තිබුණත් 2010 වෙනතුරුම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී, ඒ කියන්නේ Commonwealth Games වලදී මේ ගීතය බ්‍රිතාන්‍ය නියෝජනය කිරීම සඳහා ගායනා වුණේ නැහැ. 2010න් පසුව තමයි බ්‍රිතාන්‍ය නියෝජනය කිරීම සඳහා God Save the Queen හැම අවස්ථාවකටම යොදාගනු ලබන්නේ. ලෝකයේ නිල ජාතික ගීයක් නැති රටවල් අතරට එක්සත් රාජධානිය පමණක් නොවේ ස්වීඩනයත් ඇතුළත්. ස්වීඩනයේ තිබෙන්නේ නිල වශයෙන් සම්මත වුණු ජාතික ගීයක් නොවේ භාවිතයෙන් පිළිගැනෙනු, ඒ කියන්නේ ඩිෆැක්ටෝ ගීතයක් ඩු ගම්ලා ඩු ෆ්‍රියා නමින් හැඳින්වෙන ජාතික ගීයයි ඒ. අපේ කතාව සම්පූර්ණ වීම සඳහා ස්වීඩන් ඩිෆැක්ටෝ ජාතික ගීයනුත් ඉතා සුළු කොටසක්වත් අසා බැලුවොත් තමයි හොඳ.
හොඳයි, ජාතික ගීයක් නැති රටවල් ගැන කතා කළාට පස්සේ සමහර විට ඔබට හිතෙන්න පුළුවන් ජාතික ගී වැඩිපුරත් එක්ක තිබෙන රටවලුත් තියෙනවද කියලා. ඔව්, තියෙනවා. ලෝකයේ රටවල් 195 අතර ජාතික ගී දෙකම හින්දින රටවල් දෙකක් තියෙනවා. එකක් ඩෙන්මාර්කය, අනික හිතන්න පුළුවන්ද? ඔව්, අනික තමයි මේ අපි ඉන්න නව ශ්‍රීලන්තය. පුදුමයි නේද? අනික ඒ ජාතික ගී දෙකම භාවිතයෙන් ආපු, එහෙම නැත්නම් ඩිෆෙක්ටෝ ගීත නොව නිල වශයෙන්ම පිළිගත් ජාතික ගී දෙකක්. එකක් තමයි අපට හුරු පුරුදු God Defend New Zealand, එහෙම නැත්නම් EAHOA ආටෝව යනුවෙන් පටන් ගන්නා ජාතික ගීය. අනික බ්‍රිතාන්‍ය යුගයේ පටන් භාවිතා වුණු God Save the Queen ගීතය. මේ දෙකම නිලතත්වේලා සැලකෙන ඒවා. God Save the Queen ගීතය ජාතික මට්ටමින් ප්‍රථම වරට නවසීලන්තයේ ප්‍රසිද්ධියේ ගායනා කෙරුණේ 1876 දී. හරියටම එයින් අවුරුදු 100කට පසු, ඒ කියන්නේ 1976 දී නවසීලන්ත පාර්ලිමේන්තුවට සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. God Defend New Zealand ගීය ජාතික ගීය වශයෙන් පිළිගැනීම සඳහා ඊට මහරජිනගේ අනුමැතියත් ලබා ගැනුණා. ඒ අනුව 1977 නොවැම්බර් 21 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් ඊට නිල පිළිගැනීමක් ලැබුණා. අපි කලින් සඳහන් කළා, ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිල වශයෙන් පිළිගැනුණේ 1951 නොවැම්බර් 22 වෙනිදා බව. ඒ කියන්නේ නවසීලන්ත ජාතික ගීයට නිල පිළිගැනීමක් ලැබෙන්න හරියටම අවුරුදු 25කට කලින්.
කලින් සඳහන් කළා, ලෝකේ රටවල් 195 අතරින් ජාතික ගී දෙක බැගින් තිබෙන, ඒ කියන්නේ නිල ජාතික ගී දෙක බැගින් තිබෙන රටවල් දෙකක් තිබෙන බව. එකක් අපි දැන් කතා කරමු, නවසීලන්තය. අනෙක් රට තමයි ඩෙන්මාර්කය. අපේ කතාව සම්පූර්ණ වීම සඳහා ඩෙන්මාර්ක ජාතික ගීයෙනුත් එක පදවැලක්වත් අපි අහලා බලමු. මේ ගීය සැලකෙන්නේ රාජකීය උත්සව අවස්ථාවලදී වාදනය වෙන රොයල් ඇන්තම් නැත්නම් රාජකීය ජාතික ගීය හැටියටයි. ජාතික ගී සැලකෙන්නේ කිසියම් රටක අනිකුත් ජාතික සංකේත වගේම ඒ රටේ සම්ප්‍රදායන්, ඉතිහාසය, සංස්කෘතික විශ්වාසයන්, ආදී නිරූපණය කරන ජාතික සංකේතයක් හැටියටයි. ඒ වගේම දේශාභිමානය, ජාතිකාභිමානය, රටේ උරුමයන් පිළිබඳ ප්‍රෞඩත්වය ආදී රටවැසියන් තුළ ජනිත කරන මෙවලමක් හැටියටත් ජාතික ගීය සැලකෙනවා. ජාතික ගීවල සඳහන් වන්නේ බොහෝ වෙලාවට රට ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ට බාර කිරීම, රටේ ජනතාව එකමුතු වන ලෙස පණිවිඩයක් ලබා දීම, සතුරන්ගෙන් තම රට ආරක්ෂා කර දීම වගේ කාරණා. නමුත් නවසීලන්ත ජාතික ගීයේ අමුතුම ඉල්ලීමක් දෙවියන් වෙත යොමු කරන බව ඔබ දන්නවා ඇති. ඒ තමයි "දෙවියනි, අපේ රට දූෂණයෙන් ගලවා ගත මැන" කියන ඉල්ලීම. ඒ ඉල්ලීම නම් ඇත්තටම කියනවා නම් ලෝකේ හැම රටකම ජාතික ගීවලට ඇතුළත් වීම ඉතාම සුදුසුයි. සමහර රටවල දූෂණය කොතරම් දරුණුද කියනවා නම් දෙවියන්ට හැර වෙන කියන්න කෙනෙක් නැහැ. හැබැයි නවසීලන්ත ජාතික ගීයෙන් කෙරෙන ඉල්ලීම නම් දෙවියන් විසින් හරියටම ඉෂ්ට කර දීලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව පළ කරන වාර්තාවේ අවුරුදු ගණනාවක් තිස්සේ 2020 දක්වාම, අවසාන වාර්තා පිටවුණේ 2020, 2020 දක්වාම දිගින් දිගටම ලෝකයේ අඩුම දූෂිත රට හැටියට අංක 1 ස්ථානයේ වැජඹෙන්නේ නවසීලන්තය. ඒ ලෝකයේ තිබෙන රටවල් 195ක් අතරින්. පේනා නේද? දෙවියන් හරියටම ඉල්ලීම ඉෂ්ට කරලා දීලා තියෙන බව. ඉතින් හිතවතුනි, අද අපේ ජන්මභූමි වැඩසටහනේ තව ඉතිරිව තිබෙන්නේ මිනිත්තු කීපයක් පමණයි. අද උත්සාහ කළේ ඔබේ රසවින්දනයට යමක් යොමු කරන අතරේ දැනුමටත් කිසිවක් එකතු කරන්නයි. විශේෂයෙන්ම ඕනෑම රටක ජනතාව එකමුතු කරන ප්‍රධාන සාධකයක් වන ජාතික ගීය ගැන කරුණු කීපයක් විවිධ රටවල්වල ජාතික ගී ඇසුරෙන් ඉදිරිපත් කරන්නයි. මම එහෙම කිව්වට ඔබත් දැකලා ඇති, ජාතික ගීය වාදනය වෙද්දී ඒ තාලයට නටන ඇතැම් පිරිස් ඉන්න බව. සියල්ල විකෘති වන කාලයක ඒකත් තරා විකෘති පරිණාමයක් හැටියට සලකන්නයි තියෙන්නේ. ජාතික ගීයේ වාදනය වෙන විට තමන් ඉඳගෙන සිටි අසුනින් නැගී සිට ගෞරවය දැක්වීම ශිෂ්ට ජාතීන් අතර ඉබේම සිදුවන දෙයක්. හැබැයි නැගී සිට ගෞරවය දැක්වීමේදී නැගී සිටින ඉරියව්වත් විශේෂිතයි. ඒ තමයි සීරුවෙන් සිට ගැනීම. ඒ කියන්නේ ඍජුව නැගී සිට අත් දෙක සිරුර දෙපසින් කෙලින් තබාගෙන නැගී සිටීම. හරියට යුද හමුදා සබලෙක් ආචාර කරනවා වගේ. ඒ මට්ටමටම නෙමෙයි, නමුත් ඍජුව නැගී සිටීම. ජාතික ගීයේ වාදනය වෙද්දී නැගී සිටියා වුණත් අත් දෙක බැඳගෙන, එහෙම නැත්නම් සිරුර ඉදිරියෙන් හෝ සිරුර පිටුපසින් අත් දෙක එකතු කරගෙන සිටින පිරිස් ඔබ අනන්තවත් දැක ඇති. ඒ ඉරියව්ව ඇත්තටම තිබෙන්නේ අවමගුලකදී මියගිය තැනැත්තාට ගෞරව කිරීමට යොදා ගැනීමටයි. එසේ නොමැතිව ජාතික අභිමානයේ සංකේතයක් වන ජාතික ගීයට ගෞරව කිරීමට නම් නොවේ. හිතවතුනි, අදත් ජන්මභූමි නිෂ්පාදනයේදී කතනයෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර. ඕක්ලන්ඩ්හි එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර නැවත ගුවනින් හමු වෙමු. ඒ අතරතුර ඔබේ ප්‍රතිචාර usulaoakland@gmail.com ලිපිනයට යොමු කරන්න අමතක කරන්න එපා. ආයුබෝවන්. ඔබට සුවදායී රාත්‍රියක්.